2558 වසරේ 6 වෙනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය දරන්නෝ කිසිවක් නොදරන්නෝය. එයයි ධර්මයේ දරා ගැනීම. එයයි ධර්මයේ ඇසීම. එයයි ධර්මයේ පිළිපැදීම. මේ තමාගේ තියෙන දැනුමෙන් නම් ධර්මය කවදාවත් අල්ලන්න බෑ. ඒ නිසා දැනුම පැත්තකින් තියලා විවෘත නිදහස් කණක් හදා ගන්න ඕන. අදිචිත්තයක් අදිඥානයක් කියලා කියන්නේ ඒකට විවෘත කණක් ඇසක් හදා ගන්න. විවෘත මිනිසෙක් වරද වරද විදියට, නිවැරදි දේ නිවැරදි විදියට, තමාගේ වේවා අනුන්ගේ වේවා පක්ෂග්‍රාහකින් තොරව දකින්නට පුළුවන් ශක්තිය ඇති කර ගන්නවා. එහෙම ශක්තිය දෙන අය තමයි ඉක්මනින් ධර්මය දකින්නේ. අම්මා තාත්තා වුණත් වැරදි වැඩක් වුණොත් එහෙම අම්මා ආය මේකේ අම්මා තමයි වැරදි කියලා කියනවා. ප්‍රතිවාදියා ඉස්සරහා ඉදින්ම වුණත් කියනවා. තමාගේ අතින් වරදක් වුණොත් ඔමම තමයි වැරදිකාරය කියලා කියනවා. ඒක පිළිගන්නත් පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන්, හොඳ ඥානනයක් තියෙනවා. අන්න ඒ වගේ විවෘත මිනිස්සෙක් ඉන්න ඕනේ. ඉතින් ගොඩාක් අය ඉන්නේ එතන නෙමෙයි, අත්වාදී මම හරි. එහෙනම් මම හරි කියන පදනමේ ඉන්නේ පරවාදයන් ටිකක් ගන්නවා. පරවාදයන් ටිකක් ගත්තට පස්සේ ඒ පරවාදයන් ටිකක් තමන්ගේ අත්වාදයට පෙරලගෙන එයා හිතනවා මේ මට තේරෙන විදිය හරි, මම ගත්ත විදිය හරි, මම පිළිපදින විදිය හරි කියලා. ඒක වැරදි. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන, විවෘත මනසින් කෙසේද ධර්ම ශ්‍රවණය කරන්න කියන කාරණේ. ධර්මයේ දරා ගන්නවා කියලා කියන්නේ කිසිවක්ම නොදැරීම, දරා ගන්නට උත්සාහ නොකිරීම. එතකොට අපි මෙතෙක් කාලයක් යම් යම් දේවල් ඇසුවා, ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්න හැම මොහොතකදීම අපි උත්සාහ කළේ මොනවා හරි දරා ගන්න. නමුත් මේ දේශනාවල් ශ්‍රවණය කරන්න උවමනා කරන්නේ කිසිවක් දරා ගන්න නෙමෙයි. කොහොමද මම දරා නොගන්නේ? නොදරා ගැනීම කියන එක මං ඇති කරගන්නේ කොහොමද? ඔන්නක හොඳට හිතට ගන්න. නොදරා ගැනීම කියන එක ඇති කරගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. දිගින් දිගටම අපිට ලබන්නට තියෙන සැහැල්ලුව. අපේ ධනය කරගන්නේ සැහැල්ලුව. අපේ වාසය කරගන්නේ සැහැල්ලුව. අපේ ආත්මය කරගන්නේ සැහැල්ලුව. ඔය සැහැල්ලුව කියන එක තියෙන්නේ නැහැ එකම එක ධර්මතාවයක් තියෙනකම්. පවතින්නේ නැහැ. ඒ තමයි මම කියන තනත්තා තමයි ලොකුම බර. එයාව තමයි සිත බර කරන්නේ, ආත්මය බර කරන්නේ. ඒ මම කියන කෙනාව ඇසෙන් දුරු කරලා බලනවා නම් ඇස සැහැල්ලුයි. කනෙන් දුරු කරලා අහනවා නම් කන සැහැල්ලුයි. ඉන්ද්‍රියන් වලින්, සයෙන්දීන් සදායතන වලින්ම ඉවත් කරලා බලනවා නම් සදායතන සංවරයි සැහැල්ලුයි. ඒකයි වැදගත්. දැන් යම් කෙනෙක්ගේ ඉන්ද්‍රියන් බර නම් ඒ ඔබ මමත්වයෙන් යුක්තව අහන නිසා, බලන නිසා. සදායතන තුළට ආත්මීය වශයෙන් පැමිණෙන නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇස මගේ මගේ ආත්මයයි කියලා යමෙක් ගන්නවා නම් එයාට ධර්මය පේන්නේ නැහැ කියලා. ඉතින් යමෙක් මේ ඇස මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ගන්නව නම් එතන ධර්මය දකිනවා කියලා. ඉතින් ඒක දකින්න තියෙන ක්‍රමවේදය පස්සේ ගිහිල්ලා මොනවා හරි කරන්න නෙමෙයි, මෙතනම ඉඳගෙන මේ ඥානනේ හැඩගස්වන්න ඕන. සම්බුද්ධ කාලේ සිදුවෙච්ච දේ ඒකයි. මේ මොහොතේම ඒ ඥානනේ හැඩගැස්වුවා. හැඩගැස්වනකොට ඉවලෙම ධර්මයේ දකින්නවා. කියද්දිම ධර්මයේ දකින්නවා. කරුණු දේශනා කරනකොටම ඥානමේ වශයෙන් වෙනස් වෙනවා. බුද්ධිමේ වශයෙන් වෙනස් වෙනවා. මහා ශ්‍රීමත් ධහම. අර Hindu භාවනාව විතර අමාරුත් නෑ. ඒ භාවනාවල් ධ්‍යාන වඩන්න හරි දුක් විඳින්නත් ඕන. ඉතින් අර බුදුරජාණන් වහන්සේට වැරදීමකින් සිද්ධාර්ථ කාලේ කරපු භාවනාවල් ටික අපි කරන්න අවශ්‍ය නැහැ. ඒක වැරදීමකින් සිද්ධ වෙච්ච ටිකක්. ඒ නිසා ඒ ඊළඟ පරම්පරාව ඒක කරන්න ඕනේ නැහැ. සිද්ධාලේප මුදලාලි මහත්තය පාපැදීෙන් සිද්ධාලේප විකුණයි කියලා ඊළඟ පරම්පරාවේ දරුවෝ පාපැදීෙන් සිද්ධාලේප විකුණිය යුතු නෑ. ඒ නිසා වැරදුණු කාලේ දුප්පත් කාලේ එහෙම දෙයක් සිද්ධ වුණා. නමුත් හරියට ගොඩ නැගුණාට පස්සේ එතන ඉඳලා ගමන් කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා විඳපු දුක් ගැහැටත් එච්චර අපිට විඳින්න උවමනාව නෑ. මොකද පාර හදලා තියෙන්නේ, කරුණු දේශනා කරලා තියෙන්නේ. ඒවා පසු කාලීනව අවුල් නොකළනම් මේ රටේ ඉන්න හැම භික්ෂුවක්ම රහතන් වහන්සේනවා. මේ රටේ ඉන්න හැම බෞද්ධයෙක්ම මාර්ගඵලලාභී අනිවාර්යයෙන්ම. එතකොට බෞද්ධය කියන කෙනා නිර්මාණය වෙන්නේ මේ සත්‍ය අවබෝධයත් එක්ක. එයා තමයි භවය උද්ධ කළා. එහෙම නැත්නම් භවයෙන් නිදහස් වෙලා ලෝකේ දකින්න කෙනා. එයාත් බුදුරජාණන් වහන්සේගේ ඥාතියේ. හැමෝම අපි බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් බවට පත් වෙනවා. අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් බවට පත් වෙනවා. පමණයි ප්‍රත්‍යක්ෂ කළොත් පමණක් බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් බවට පත් වෙන. බුද්ධ පුත්‍රයෝ කියන්නේ ඒගොල්ලන්ට තමයි. ඉතින් මේ බුද්ධ පුත්‍රයෙක් වීමෙහි ආසාව කාට හරි තියෙනවනම් ධර්මයේ වෙනුවෙන් කැප වෙන්න. ඒ කියන්නේ ධර්මයේ වැඩිපුර අහන්න ඕන. අහනකොට ඒ ලෝකෝත්තර ශක්තියෙන් ධර්මයේ වැඩිනවා. හැබැයි ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන කෙනෙක්ගේම ධර්මය වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, තමන්ට හරියන ක්‍රමවේදයකින් දේශනා කරන කෙනෙක්ගේ වුණොත් එහෙම තේරුම් ගන්න ලෙහෙසි වෙන විදියට, තමන්ට තේරුම් ගන්න ලෙහෙසි වෙන විදියට දේශනා කරන කෙනෙක් වුණොත් ඒක තවත් ලෙහෙසි, තවත් වේගවත් වෙනවා. ඉතින් නිතරම මේ ඔළුවේ තියෙන මහා කන්දක් වගේ මහා ගොඩාක් පිරිලා නේද? උද්දච්චකම කියන්නේ ඒක තමයි. ඒ ඔළුව පිරිලා තියෙන එක එක දේවල් මොනවද? පුත්‍රමාන්නේ තියෙනවා, ධනමාන්නේ තියෙනවා, කුලමාන්නේ තියෙනවා, බලමාන්නේ තියෙනවා. සමහර අයද නැහැ. ඒ උනාට තියෙන ටිකෙන් ලොකුවට හිතාගෙන ඉන්නවා නේද? නේ සමහර අය ත්‍රිවිලර් එලවන්නේ ප්‍රාඩෝ කියලා හිතාගෙන නේ. එහෙම නේ ප්‍රාඩෝ කියලා ගහලත් තියෙන්නේ. ඒ වගේ මිනිස්සුත් එහෙම තමයි. සමහරලා ඇති දෙයක් නැහැ. ඒ වුණාට උද්දච්චකම හරි විශාලයි. ඒක එක එක කෙනාගේ මානසික රෝග. ඒ නිසා තමන් දිහාම තමා කල්පනා කරලා බලන්න ඕන. තමන්ගේ ඔළුව පිරිලා තියෙන්නේ මොනවයින්ද? මේ පුරවගත්ත හැම දෙයක්ම අවිද්‍යාවක්, බොරුවක්, මුලාවක්, සංස්කාර පොදියක්, එහෙමත් නැත්නම් කුණු ගොඩක්, අඟුරු ගොඩක්, පෙන පිටක් ලොකුවට තිබුණට ඇති දෙයක් නැහැ. ලොකුවට හිටියට ඇති දෙයක් නැහැ. කියලා කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරලා මේ නිස්සාර ස්වභාවයෙන් නිදහස් කරන්න ඕන. දැන් අපි කෙනෙක් වෙලා ඉන්නවා නම් මොකද කරන්නේ? කෙනෙක් නොවෙන්න ක්‍රියා කරනවා. කෙනෙක් වෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ. මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න නෙමෙයි. මාර්ගඵලලාභී කෙනෙක් නොවෙන්න ඕන. එතකොට තමයි මාර්ගඵලලාභී කෙනෙක් වෙන්නේ. මාර්ගඵලලාභී කෙනෙක් වුණොත් කවදාවත් මාර්ගඵලලාභී කෙනෙක් වෙන්නේ නැහැ. මාර්ගඵලලාභී කෙනෙක් නොවේ කියන්න පුළුවන් නම් එයා තමයි මාර්ගඵලලාභී කෙනා. මට ඵලෙත් නැහැ මාර්ගයත් නැහැ. මගේ මාර්ගය අපාර පාරගතෝ. පාරක් නැති පාරේ තමයි මං ගමන් කරන්නේ. පාරක් නැති පාරේ තමයි මං ගමන් කරන්නේ. ඇයි ඉතින් මමත්වේ නැහෙනි. මට යන්න තමයි පාරවල් ඕන. කොන්ක්‍රීට් පාරවල්, තාර පාරවල්, ගුරු පාරවල් ඕන වෙන්නේ. ගුවන් පාරවල් ඕන වෙන්නේ, මූදු පාරවල් ඕන වෙන්නේ මේ මට යන්න. ඒකර මම නැති කෙනාට කොයි පාරද? අන්න අපාර පාරගතෝ. එයා මේ ලෝකේ තියෙන පාරවල් වලින් නෙමෙයි ගමන් කරන්නේ, වෙන පාරකින්. වෙනස් වූ පාරකින්. අන්න ඒ පාර ඔබේ මාවත කරගන්නවා. හොඳයිනේ නේද? දැන් මේ ධර්මයේ සංඥාවෙන් ඇල්ලුවොත් තේරෙයිද කාට හරි? තේරෙන්නේ නැහැ. තමන්ගේ දැනුමට සාපේක්ෂිතව බැලුවොත් තේරෙයිද? තේරෙන්නේ නැහැ. ඒක හිතයි අපේ දැනුමට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒක නිෂ්ප්‍රයෝජන දෙයක් කියලා කෙනෙක් අහක දාන්නත් ඉඩ තියෙනවා. සමහර අයනේ පිස්සුවක් කියලා හිතන්නත් ඉඩ තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒක එහෙම තමයි. මේක මේ ලෝකේ ධර්මයක් නෙමෙයි. ඒ නිසානේ බුදුහාමුදුරුවෝ මේකට නමක් දැම්මනේ ලෝකෝත්තර කියලා. මේ ලෝකේ ධර්මයක් නෙමෙයි. ඉතින් මේ ලෝකේ රහක් නැහැ. මේ ධර්මයේ මේ ලෝකේ රහක් නැහැ. මේ ලෝකේ රහ තමයි සුඛ දුක්ඛ උපේක්ෂා සහ මිශ්‍ර වේදනා. ඉතින් මේක වේදනා නිරෝධයි. ඒ නිසා මේ ලෝකේ රහක් නැහැ. මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. තේරෙනානේ. ඈ මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි මේ ලෝකේ දෙයක් නෙමෙයි නේද? මේ ලෝකේ දෙයක් තේරෙන්න නම් ඔබට කියන්න ඕන රූපයක් ගැන, ශබ්දයක් ගැන, ගන්ධයක් ගැන, රසයක් ගැන, ස්පර්ශයක් ගැන, ඒවයින් නිර්මිතවන්නා වූ මනෝභාවයක් ගැන කිව්වනම් එහෙම තේරෙනවද නැද්ද? තේරෙනවා. ඒ නිසා මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් හොඳයිනේ. දැන් බණහන අය කියනනම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ කියලා බොහොම හොඳයි. අන්න ඒ විදියටම දිගටම ප්‍රකට කරා. ප්‍රගුණ කරන්න. ඒකම තමන්ගේ මාර්ගය කරගන්න. ඒකම තමන්ගේ නිවහන කරගන්න. ඒකම තමන්ගේ ජීවිතය කරගන්න. තේරෙන දේවල් අල්ලන්න යන්න එපා. මේක තේරුම් ගන්න බෑ. විවෘත මනසින් අහන්න විතරයි ඕන. විමසන්න විතරයි ඕන. ගලපන්න විතරයි ඕන. ඒ ගලපන තැනම අර අශේෂ විරාග නිරෝධ කියන මට්ටමට අදාළ වෙන විදියට ධර්මයේ 100%ක් තමන්ගේ ජීවිතය සමග ගලපනවා. ඒ ගලපන මොහොතේදී 100%ක් අශේෂ විරාග නිරෝධ වෙන ආකාරයට සාංසාරික ගලාගෙන ඉන ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයේ අභිභවනවා සමගම මේ මනුෂ්‍යත්වයේදී ලැබිය හැකි උපරිම ඵලය නෙලා ගන්නව අර ලෝකෝත්තර දර්ශනයට පිවිසෙනවා. ඊට පස්සේ යාට අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් බොහෝ දුරට ඈත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ගඟේ ගහගෙන ගියපු ගෙනා යුරට පැන්නා. හේලට පැන්නා මොකද? ගඟ ගහගෙන යනවා බලාගෙන ඉන්නවා. හැබැයි එයා ගහගෙන යන්නේ නෑ. එයා දකිනවා මේ මාර ධර්ම මේවා තමයි ඉන්ද්‍රිය ධර්ම. මෙන්න ඉන්ද්‍රයන් තුල හිටියනම් වෙන දේ. දැන් මම කල්පනා කරනවා සමහරලාට මම ඉන්ද්‍රයන් තුල හිටියනම් එහෙම වෙන දේ. හරි දරුණු කෙනෙක් වෙයි කියලා හිතනවා මම. ඉන්ද්‍රියන් තුල හිටියන හරි දරුණු කෙනෙක් වෙනවයි කියලා. මගේ කේන්ද්‍රයට කියන්නේ මහාන නොවුන නම් ලංකාවේ දෙවෙනි සූරසරදීල් පහළ වෙනවා කියලා. ඔව් හරි දරුණුයිලු. හොඳ ග්‍රහයක තැනක හිටපු නිසා මහාන වෙලා තියෙනවා. එතකොට පේනවා ඉන්ද්‍රියන් තුලින් හිටියනම් එහෙම වෙන දේවල්. අයුක්ති අසාධාරණේ පෙන්වන්න බෑ. සූරසරදීල් කියන්නේ හරි ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. සුද්ධන්ට යන අරක් මිනිස්සෙක් වුණාට හරි හොඳ මිනිස්සෙක්. අර සුද්ධෝ මහල් වැඩ ගන්න වෙලාවේ ඔව් ලොකු අයගෙන් තියෙන අයගෙන් මංකොල්ල කාලා දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් මුල තියලා යනවලු. දොරකොඩ මුල හාල් මුට්ටවා තියලා යනවලු. ඒ වගේ හොඳ ශ්‍රේෂ්ඨ වීරවරයෙක් එතුමා. උතුම් කන්දේ සූර සරදීල් කියලා කියන්නේ පොඩි ශරීරයක් තිබුණු මිනිස්සෙක් මේ මෑත කාලෙනේ. නේද මේ 900 ගණන් වල නේතුම හිටියනේ. ඉතින් තමන්ගේ ලෞකික ඥානය තුළ තමන්ගේ පෙර ගති පුරුදු තිබුණත් ලක්ෂණ තිබුණත් රේවයි ගහගෙන යන්නේ නැතුව ඈතින් ඉඳන් දකින්න පුළුවන්. එගොඩ වෙලා දකින්න පුළුවන් ගුණයක් පහළ වෙනවා. එතකොට තමන්ගේ කියලා ගලාගෙන යන මමත්වයෙන් ගලාගෙන යන බොහෝ දෑ තිබුණත් තමන් එතන එගොඩ වුණාට පස්සේ තමන්ට අර පරණ මමයි අලුත් මමයි තමන්ට තේරෙනවා. අලුත් මමයි තමන්ට තේරෙන්න පටන් ගන්න. තමන් දකින්න ඕනේ ඒක. ඉතින් නිතරම ගිහිල්ලා කල්පනා කරනවා. දැන් එක සාමීන් වහන්සේ කෙනෙක් මහාන වෙලා තියෙන බුද්ධ කාලයේදී මේ බොහෝම දුප්පත් මේ වැහැරලි ඇඳගෙන හිටපු කෙනෙක් මහාන වුණා. මහාන වෙලා ඒ කලිසමයි ෂර්ට් එක අයින් කළාම ගිහිල්ලා ඉවරලා ඒක ගස් බෙණේක හැංගුවා. ඉතින් මෙයාට හිතෙනවා මේ මහාන ජීවිතේ කරදරයක් කියලා. ඒ තැනත්තට යනවා අර ගස් බෙණේ ළඟට ගිහිල්ලා බලනවා. ෂර්ට් එකයි කලිසමයි දිහා දැක්කහම හිතෙනවා බායි මේක දැඳගන්න යන්නේ. ඔය මහාන කමේම ඉන්නවා කියලා කියනවා එයාගේම හිත. එයා ආයි යනවා පන්සලට දේවරම් වෙහෙරට. ආයි ටික දවසක් හිතනකොට හිතෙනවා මේක හරි කරදරයක්. මං ආයි යනු කියලා ඔහොම යනකොට කලක් යනකොට උතන පාරක් හැදුන වෙනවම ගර ගස් බෙනී ළඟට. ඇයි ගමන් කරලා පාර හැදුනා. අදෙන්ට යනවා ආයි අරක දැක්කහම මෙයා වෙලෝනු. ඒ වගේ ලෝකෝත්තර පදිංචිය ලබා ගත්තට පස්සෙත් අර වැහැරලි ඇඳපු තැනට එනවා. ඇයිල වැහැරලි ටික බලනවා. බැලුවට පස්සේ හිතනවා මේ වැහැරලි දැඳ ගන්න හදන්නේ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ටිකද ඔබ වැළඳ ගන්න හදන්නේ. බෑ බෑ ඔබ ආයි යන්න ඕන අර හිටපු තැනට කියලා. ඒ නිසා අර තමන් සුදුසු නිවහනට එනවා. දැන් ඊටාම දුගී පැල්පතක හිටපු කෙනෙක් මාළිගයකට ආවහම ආයි අර දුගී පැලට යන්න බලන්නේ නෑනේ. ඒ වගේ ලෝකෝත්තර ධර්මයට පිවිසි කෙනාට ඒක හරි යගේ. එතන වඩනවා, ඒක ජීවිතය කරගන්නවා, ඒ තුල ඉන්නවා, ඒ ධර්මයේ කියා දෙමින් කටයුතු කරනවා. ලෝකෝත්තර ජීවිතේ හරි වැදගත්. ඉතින් අර වැහැරලි කියලා කියන්නේ මොකද්ද? වැහැරලි කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මය. ඒවයින් තමයි අපි ඇඳගෙන ඉන්නේ. ඇඳගෙන ඉන්නවා, ඒ වගේම අන්දවනවා, ඇඳ වෙනවා, ඔක්කොම වෙනවා. එතන ඉන්නකොට අනිත් අය අන්දන එකක් කරනවා, ඇඳ වෙන එකක් කරනවා, අනුන් අන්දනේට අවුනේවත් වෙනවා. ඒ දෙකම වෙනවා. ඇඳ ගන්නවා, අන්දනවා, දෙකම කරනවා. දැන් එතනින් ඉවත් වෙන්න ඕන. වැහැරලි අඳින එකෙන් ඉවත් වෙන්න ඕන. ඒ වැහැරලි වලින් ඉවත් වුණාට පස්සේ අර සකුණෝවිය පබ්බජ්ජා. සකුණෝවිය පබ්බජ්ජා කියලා කියන්නේ කුරුල්ලෙක් වගේ කියන කෙනනේ. ඒක පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම ඉවරයි. සුනකෝවිය පබ්බජ්ජා වුණොත් එහෙම ඉවරයි. එතකොට ඇයි සකුණෝ කියලා කියන්නේ කුරුල්ලා. ඒ නිසා සකුණෝවිය පබ්බජ්ජා කුරුල්ලෙක් වගේ කියලා කියන්නේ පියාපත් බර තියෙනවයි කියන කතන්දරයක් නෙමෙයි උතෙන් දිගේ පේනගෙන හැර දක්වන්නේ. කුරුල්ලා කියලා කියන්නේ නිමක් නැති විශ්වයට පැන නැග්ග කෙනෙක්. මෙයා මේ විශ්වයේ පියාඹිනකොට එයා කැමති නම් කොච්චරද එයාට පියාඹින්න පුළුවන් දුර? සීමාවක් නැහැ. සීමාවක් නැති විශ්වයට පියාසර කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුටුවා මේ අධ්‍යාත්මික ධර්මය, ධර්ම අවබෝධය, අධ්‍යාත්මික පැවිද්ද. පැවිද්දා කියලා කතා කරේ බුදුරජාණන් වහන්සේට අවබෝධයට පාත්‍ර වෙච්ච අයට, ඇඳුම් ඇඳගත් අයට නෙමෙයි. කහපාට ඇඳුම් තට්ටි බාල ඇඳගත් අයට නෙමෙයි පැවිද්ද කිව්වේ. අවබෝධයට පත් වෙච්ච හැම කෙනෙක්ම පැවිද්දෙක්. අනිත් අය නිකන් වේශධාරයෙන් විතරයි. ඒ නිසා අවබෝධයට පත් වුණා නම් මොන ඇඳුමින් ඉඳගෙන එයා පැවිද්දේ? එච්චරයි කියන්න තියෙන්නේ. ඒ පැවිද්දා විශ්වයේ අනන්තය ස්පර්ශ කරන කෙනෙක්, දකින කෙනෙක්, එයා පෘථිවිවාසී කෙනෙක් නෙමෙයි. ඒකයි වැදගත්කම තියෙන්නේ. එයා ජරාව ඉක්ම වූ කෙනෙක්, මරණය ඉක්ම වූ කෙනෙක්, ශෝක පරිදේවයන් දුක්ක දෝමනස්සයන් ඉක්මවා දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ ඉක්මවා දැකීම නිසාම ඒ ජීවිතේ නිවුණු ජීවිතයක් බවට පත් වෙනවා. එවැනි කෙනෙකුට තමයි ඊළඟට ඒ ලෝකෝත්තර සම්මා සමාධි ගුණය, සම්මා සති ගුණය, සමස්ත ආර්ය අෂ්ටාංග මාර්ගයේ සියල්ලටම ඥාතිකම් කියමින් අංග 8ටම ගුණ 8ටම සාපේක්ෂිතව ලැබෙනවා. කොටස් කොටස් නෙමෙයි. මුල ඉඳලා අග දක්වාම යම් ප්‍රතිශතයක් එයා දකිනවා. 8ෙන්ම ප්‍රතිශතයක් දකිනවා. දැන්කට පස්සේ ප්‍රතිශතය තුළ පූර්ණත්වයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දර්ශන සම්පත්තියටපත් උනත් අර ඇඟේ තියෙන ලේවල තියෙන කෙලෙස් කහට, පුරුදු කෙලස් කහර ටික ලේවල තියෙනවානේ. ඉතින් ඒ ලේවල තියෙන ටිකත් දුරු කරන්න එයා පුරුදු වුණාට පස්සේ එයාට පුළුවන්කම තියෙනවා සම්පූර්ණයෙන්ම වීතරාගී, වීත දෝෂ, වීත මෝහ කියන උත්තුංග ගුණයන් වලින් සම්මුති පරමාර්ථ සමාධි නිරෝධ කියන මෙන්න මේ නිර්වාණ පහන කියන නිර්වාණ ගුණ පහම වර්ධනය කරගන්න. එයා තමයි රහතන් වහන්සේ කෙනෙක් බවට ඊළඟට පත් වෙන්නේ. ඉතින් විශේෂයෙන් වැදගත් සසර යන්න කැමති කෙනාට යන්නත්, නොයන කෙනාට නොයන්නත්, ඉස්සෙල්ලම මේ ගඟේ ඉන්න කෙනාට ඔටුනු පලන් දන්න කලින් මේ මිනිස්සයා ගොඩට ඇදලා දාන්න ඕන. ඔටුනු පලන් දගන්න එක තමන්ගේ වැඩ. ඈ ඉවුරට ඇදලා දැම් මොත් මැද නේ. ඊට පස්සේ ගහකට බඩ ගාලා රුම්බ ගෙඩියක් හරි බීලා ජීවත් වෙන මිනිස්සයා. ඒ නිසා අපෙන් බලාපොරොත්තු ඔය ඇත්ත මේ ඉවුරට ඇදලා දාන ඔටුනු පලන් දන්න නෙමෙයි. ඔටුනු ඕගොල්ලෝ ඕන කාලෙක පැලඳ ගනිත් ආවි කියලා අපේ මනසටත් ලොකු නිදහසක් තියෙනවා. මේ ඔය ඇත්ත ඉවුරට ආවොත් ලොකු දෙයක්. වහාම ඉවුරට එන්න අදිෂ්ඨාන කරගන්න. අප්‍රමාදීව එන්න ඕනේ. කොහොමද එන්නේ? හැමදෙස්සෙම මේ මහා පර්වතයක් තියෙන වගේ තියෙන උපාදාන කන්ද. උපාදාන ස්කන්ධ කිව්වහම තේරෙන්නේ නැත්තම් එකතු කරගත්ත කන්ද. මොනවද? ඔළුවේ එකතු කරගත්ත කන්ද. කඩන්න ඕන. බෝර ගගහ කඩන්න ඕන. දැන් තවත් කෙනෙක් ඕවට බෝර ගහනවට කැමති නෑ. තමන්ගේ දෘෂ්ටි කඩන්නට කැමති නෑනේ නේද? ඕන මම පරාජය කළා, මා නැති කළා, ඈ මට විරුද්ධ වුණා කියන ප්‍රශ්නයක් හට ගන්නවා. ඒ නිසා තමන්ම තමන්ගේ කඳු ඉවත් කරගන්න, කඩා ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. මොකද තමන්ම තමන්ගේ විවේචකයා බවට පත් වෙන්න ඕන. ඉතින් සමහර උදවිය අනුන් විවේචනය කරනවට පමණක් අකමැති නෙමේ, තමනුත් තමන්ව විවේචනය කරගන්න අකමැති අය ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ධර්මයේ දකින්න බෑ. තමන්ට තමන් විවේචනය කරගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. අපිට බලන්න තමන් තමන් විවේචනය කරගන්නවද කියලා. ඒක හරි වැදගත්. අර අපි භාවනා ප්‍රගුණ කරන කාලේදී ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට කියලා දුන්නා, මොනවා හරි ලෝභ ద్వේෂ මෝහ සිතුවිල්ලක් ආවොත් එහෙම ටක් ගාලා උඹ හිත හිතා ඉන්නද මේ භාවනා කරනවයි කියලා මෙතන මේ වාඩි වෙලා ඉන්නේ කියලා හයියෙන් ටොක්ක්ක් කන ගන්න කිව්වා. හොඳ විවේචනය. හැබැයි ඉතින් එහෙම ටොක් වන ගන්න ගියොත් එහෙම ඔලුවක් ඉතුරු වෙන්නේ නැහැ නේද? තරමට තියෙනවනේ. කෙසේ වෙතත් තමන් තමන්ගේ විවේචකයේ බවට පත් වෙන්න ඕන. මොනවද හැම මොහොතකම අතහැරපු දේ ගැන සන්තෝෂ වෙන්න එපා. මේ උපාදානය කරගෙන ඉන්න දේවල් වල භයානකත්වය දකින්න, අල්ලගෙන ඉන්න දේවල් වල භයානකත්වය දකින්න, මේ තණ්හාවේ උපාදානයේ දෘෂ්ටි වල තියෙන, සංකල්ප වල තියෙන, වචන වල තියෙන, මේ උපාදාන වල රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඥානස්කන්ධේ තමන් දකින්න භයානකත්වය. මොකද්ද භයානකත්වය? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච නින්දා ප්‍රසංසා ච සුඛං ච දුක්ඛ. ඔය ඔක්කොම එනවා. ඔව්, සසර කියලා කියන්නේම මේ බාහිරින් මැරිලා උපදින සසරට වැඩිය මේ සිත තුල ගලාගෙන යන සසර. සැරි සැරීමනේ සසර කියන එකේ තේරුම සංචාරය. සංචාරකයේ සංසාරයේ තියෙන භයානකත්වය. මොකෙන්ද මේ සංචාරය කරන්නේ? අවිද්‍යාවයි. අවිද්‍යාව නැමැති ප්‍රදේශයේ සංචාරය කරනවා. ඒ තුල ඊටාම භයානකයි. භයානක විසුකුරු සර්පයෝ ඉන්නවා, කිඹුල්ලෝ ඉන්නවා වගේ භයානක තත්වයක් තියෙනවා. ඒ තුලින් නිදහස් වෙන්න ඕන. ඒ තමයි ඔය මම කියන ප්‍රදේශය. ඉතින් මම කියන ප්‍රදේශය තුල ජීවත් වෙන කම්ම සහනයක් නැහැ. මම කියන ප්‍රදේශයෙන් නික්ම යන්න ඕන මම. එතකොට වචනෙන් කියන්න බෑ කියන්නේ ධර්මයේ එකයි. එතෙන්දිත් මම කියලා මට කියවෙනවා. මම කියන ප්‍රදේශයෙන් නික්ම යන්න ඕන මම. ඒකයි මම වචනේ වලින් මේක කියන්න බෑ කියන්නේ ඒකයි. එතන මම කියලා කියුණාට මම කියන ප්‍රදේශයෙන් නික්ම යන්න ඕන මම කියලා දෙවෙනි වචනයක් කියුණාට එතන මම ඉන්නවද? එතන මම නෑ. අන්න ඒකයි මේ භාෂාව දුප්පත් කියන්නේ ඒකයි. ඒ භාෂාවේ තියෙන දුප්පත්කම තේරුම් කර කර දෙදී කියනකොට ඒ දුප්පත්කම නැති වෙනවා. පෝසත් බවපත් වෙනවා. ඒක තමයි ප්‍රාතිහාරය. ඒක තමයි දේශනා ප්‍රාතිහාරය. මේ තියෙන භාෂාවේ තියෙන දුර්වලකම් පෙන්න පෙන්න ධර්මය ප්‍රකට කරන්න යනවා. හැමදෙනා මේ භාවනාත්මකව වඩන්න සූදානම් වෙන්න අතීත, අනාගත, වර්තමාන කියන මේ තුන් කාලයෙන් සිත නිදහස් කරලා මනස විවෘත කරන්න. අයිස් කැඩයක් ඉරව්වට තිබ්බා වගේ දිය වෙලා යන්න ඉඩ හරින්න, නිවසක වසා තියෙන දොර ජනෙල් විවෘත කළා වගේ තමන්ගේ මේ ඉන්ද්‍රියන් හයම මුළු මානසිකත්වයෙන් විවෘත කරන්න ස්වභාවයට ඔබ මුකුත් පාලනය කරන්න යන්න එපා. බලාපොරොත්තු ඇති කරගන්න යන්න එපා. 100%ක් ඔබ කිසි දෙයක් නොරඳවන, ආරක්ෂා නොකරන, පක්ෂග්‍රාහී නොකරන විවෘතභාවයක් ඇති කරගන්න. එයම ඇති, එයම ඇති, එයම ප්‍රමාණවත් ධර්ම අවබෝධය සඳහා. ඇස නිදහස් කරගන්න, ඉන්ද්‍රියන් නිදහස් කරගන්න, කිසිදු දෙයක් බැලීමට උත්සාහ නොකරන්න. කෙලසින් තොරව වාසය කරන්න. ඉන්ද්‍රියන්ගෙන් තොරව වාසය කරන්න. මනසින් තොරව වාසය කරන්න. කාලත්‍රයෙන් තොරව වාසය කරන්න. කාලයට නොපැමිණෙන්න. පුජ්ජලත්වයෙන් තොරව වාසය කරන්න. තමා පුජ්ජලයෙක් හැටියට දැකීමට ඇසීමට උත්සාහන කරන්න. පුජ්ජලයෙක් නොවී වාසය කරන්න. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක්, මම පැවිද්දෙක්, මම ආචාර්යවරයෙක්, තනතුරක් හොබවන කෙනෙක් ආදී කොට වශයෙන් නොසිතන්න. එසේ සංඥා නොපිහිටවා ගන්න. මම කිසිවෙක් යයි සංඥා පිහිටවා නොගන්න. කිසිවෙක් නොවේ කියන සංඥාවේ පිහිටන්න. නියම කර නොගන්නා වූ සංඥාවේ, අනිත්‍ය සංඥාවේ පිහිටන්න. ඒ කියන්නේ නියම කර නොගන්නා වූ සංඥාව, අනිත්‍ය සංඥාව. සියල්ල අතහැරීමට වීරය කරන්න. සියල්ල අතහැරීමට වීරය කරන්න. එක් කොටසක් එක දෙයක් නොවේ. දකින ඇසයි දකින රූපයයි අතහරින්න. අහන කනයි ඇහෙන සද්දයයි අතහරින්න. දැනෙන දිවයි දැනෙන රසයයි අතහරින්න. තියෙන ශරීරයයි දැනෙන දැනීම අතහරින්න. සිතන සිතයි සිතට ඇතිවන සිතුවිලි අතහරින්න. සියල්ල අතහරින්න වීරිය කරන්න. වීරිය ද අතහැරීමට සූදානන්ව වීරිය කරන්න. සියල්ල අතහරින්න. කිසිම සංඥාවක් ඉතිරි කර නොගන්න. කිසිම චේතනාවක් ඉතිරි කර නොගන්න. කිසිම සිතුවිල්ලක් ඉතිරි කර නොගන්න. කිසිම ආකල්පයක් ඉතිරි කර නොගන්න. කිසිම සංවේදීතාවයක් ඉතිරි කර නොගන්න. දුකවත් සැපවත් උපේක්ෂාවවත් ඉතිරි කර නොගන්න. දුකවත් සැපවත් උපේක්ෂාවවත් ඉතිරි කර නොගන්න. මේ මොහොතේ ඇලී ඇත්තේ කවර ධර්මතාවයකද? මේ මේ මොහොතේ අත්හල යුත්තේ කවර ධර්මතාද හොඳින් විමසන්න. සියලු බර බිමින් තබන්න. හිස මත තබාගෙන ඉන්න සියලු බර බිමින් තබන්න. සැහැල්ලු කෙනෙක් බවට පත් වෙන්න. ඉන්ද්‍රියන් තුලින් පිටත නොබලා තමා දෙස හැරි බලන්න. කවර වූ සංස්කාර පොදියක මමත්වයේ රැඳී තිබෙනවාද? සිටින සෑම ඉරියව්වේම තමා දෙස හැරී බලන්න. තමා සිටින්නේ නොපෙනෙන පැත්තේ බව නිතරම සිහි කැඳවා ගන්න. නිතරම තමා දෙසට හැරෙන්න. තමා සිටින්නේ නොපෙනෙන පැත්තේ බව නිතරම සිහි කැඳවා විමසන්න, පරීක්ෂණය කරන්න. තමා දකින්න. තමා සිටින්නේ නොපෙනෙන පැත්තේ. ඒ දෙසම බලන්න. ප්‍රඥාස විමුක්ති කරන්න. චේතනාව විමුක්ති කරන්න. මානසික ක්‍රියාව නිදහස් කරන්න. ප්‍රඥාව විමුක්ති කරන්න. චේතනාව නිදහස් කරන්න. ක්‍රියාවෙන් නිදහස් වන්න. කිසිවෙක් නොවන්න. කිසිවෙක් නොවන්න. දැකීම ඉක්මවා දකින්න. ඉන්ද්‍රියන්ගෙන් තොරව දකින්න. කාලත්‍රයෙන් තොරව ලොවට පිවිසෙන්න. ධර්ම අවබෝධය කියලා කියන්නේ තවත් සිතන රටාවක් නෙමෙයි. දැන් අපි ජීවිතේ ගොඩක් වෙලාවට කරන්නේ සිතන රටාව වෙනස් කරනවා. ඒකට කියන්නේ සංකල්පය වෙනස් කරනවා. එහෙම සංකල්පය වෙනස් කර ගැනීමක් නෙමෙයි. එතකොට ඔය ආගම් වලින් ආගම් වලට මාරු වීම කියන්නේත් ඒක. ඒ සංකල්පය විශ්වාස කරන්න නැතුව වෙන දේව සංකල්පයක්. ඒ දේව සංකල්පය විශ්වාස කරන්න නැතුව තව දේව සංකල්පයක්. ආදි වශයෙන් ඔහොම සිය දහස් ගාණක් වුණත් මාරු වෙන්න පුළුවන්. එහෙම දෙයක් නෙමෙයි. මේක සංකල්පමය වශයෙන් මාරු වීමක් නෙමෙයි. තමා තුළින් නිදහස් වෙනවා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. කිසි කෙනෙක් ධර්ම අවබෝධයට පත් නොවෙච්ච කිසි කෙනෙක් දන්නේ නැහැ මේ සංඛාර අනිච්චා කියන එක දන්නේ. ඒගොල්ලෝ ඒ ඇත්තු යම් කිසි සංස්කාරයක් නිත්‍ය කරගෙන ඉන්නේ. සියලුම ආගමිකයෝ දැන් දේව විශ්වාස වේවා, පුජ්‍යල විශ්වාස වේවා, ශාස්ත්‍ර විශ්වාස වේවා, ඒ ඔක්කොම ළඟ තියෙන්නේ මොකද්ද? යම් කිසි සංස්කාරයක් නිත්‍ය කරගන්න ඕන. නැති දෙයක් මනක් කල්පිත දෙයක් දෙයියගේ නමක් හරි දාලා නිත්‍ය කරගන්න පුළුවන් ඒවලන්ට. මේ මිත්‍යාව නැති දෙයකට යදිනවා, නැති දෙයක් විශ්වාස කරන, නැති දෙයක් තියනවායි කියලා හිතාගන්න. ඉතින් ලොකුම දේ තමයි නැති දේ මම. ඒක හැමෝම විශ්වාස කරනවද නැද්ද? මේ මහ පොළොවේ ඉපදිච්ච හැමෝම විශ්වාස කරනවා. ඊළඟට තමයි අර නැති දේවල් මවාගෙන දේව විශ්වාසයව මේ ඔළුවේ දාගෙන මිනිස්සු ඒ විශ්වාසයන් වල ඉන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම පව්. ඒගොල්ලන්ට කියන්න තියෙන ආගමික හිඟන්නෝ කියලා. යදිනවනේ, යාඥා කරනවනේ, ඉල්ලනවනේ. ඒ නිසා ආගමික හිඟන්නෙක් නොවි ආගමික රජෙක් වෙන්න. ඒ නිසා බුදුපියාණන් වහන්සේ වෙන්නේ තමා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න. තවත් කෙනෙක් ශ්‍රේෂ්ඨයි කියලා කෑ ගහන්න නෙමෙයි, බුදුහාමුදුරු ශ්‍රේෂ්ඨයි කියලා ඉන්නත් නෙමෙයි, ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න. මම කරගත යුතු දේ කරගත්තා. ඔබ ප්‍රයන්න මඟ තියෙනවා. ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන. ඒකයි වැදගත් වෙන්නේ. ඉතින් ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගැනීම හැකියාව තියෙන ඔබටමයි. දැන් ශල්‍ය කර්මයකින් කටුවක් නම් ගෙඩියක් නම් ඉවත් කරන්න පුළුවන් ඔය වෛද්‍යවරයෙකුට. ඒක බාහිර දෙයක් වල නිසා. දැන් මේ මනස කියන ධර්මතාවයේ, නිවන කියන ධර්මතාවයේ අවබෝධ කරවන්න බෑ බුදුහාමුදුරන්ගේ ශක්තියෙන්වත් ඒ පුජ්‍යලයා නුවණ යොදවන්නේ නැත්තම්. නැත්තම් ඉතින් මස්සිනා නිවන් දකින්නවනේ නේ. මස්සිනා නිවන් අල ගස් බැඳලවත් නිවන් දක්වන්න බෑ. හේතුව මස්සිනා බලන්නේ වෙන ස්වરૂපයකින්. වෙන ස්වરૂපයකින් මෙහා දිහා බලන්න පටන් ගන්න. ඊට පස්සේ නිවන් දක්ියද? බෑ. ඒකට පිරිමි ගොඩාක් අය ඇවිල්ලා මේ ධර්මයේ අවබෝධ නොකරගන්නේ ඇයි? ඒගොල්ලෝ යම්කිසි මතවාදයකට ඇවිල්ලා ඉන්නෝ හාමුදුරුවරු කෙරෙහි යම්කිසි ස්වરૂපයක් දකින්න. හාමුදුරුවරු නිකන් ඔය කියන දේවල් කරන්නේ නැති, කරන දේවල් කියන්නේ නැති පිරිසක් හැටියට, නිකන් මවාපාන බණ කියන කට්ටියක් හැටියට පිරිමි අය ඩිංගක් කඳුරගෙන ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ හැමෝම දිහා මේ විදිහට බලනවා. පොඩ්ඩක් ඉතින් සමීපව ඉන්නවනේ. ඒක නිසා ඒගොල්ලොත් නිවන් ධර්මයේ දකින්නේ නැහැ. මොකද ස්වરૂපයකින් දැකලා ඒ විදිහට අසද්ධාවන්තව ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒකයි තියෙන ස්වභාවය. මේවයි මාන උද්දච්ච අවිද්‍යාවකන් ඉපදිලා ඒතෝ මේ ධර්මයෙන් ඈත් වෙලා තියෙනවා. ඊට පස්සේ තියෙන තවත් කාරණයක් තමයි බුද්ධාගමේ ඔය ජනප්‍රිය වෙච්ච එකේ හැමදේම හොඳ නෑ. මොකද්ද හොඳ කියලා කියන්න බෑ. හිනා වෙන එකත් වරදක් නේද? රන් රිදි මුතු මැණික් පරිහරණය කරන එකත් වරදක්. පුටුවක වාඩි වෙන එක වරදක්. ඈනුමක් ඇරියොත් ඒකත් වරදක්. මොකන්ද වරදක් නොවෙන්නේ කියලා හිතාගන්න අමාරු. එතකොට එහෙම හැම දෙයක්ම වැරදි වැරදි කියලා ඔළුවට දුන්නොත් තමා කෙරෙහි, පුඤ්ජලයා කෙරෙහි තමන්ටම නිතරම දැනෙන්න පටන් ගන්න මම වැරදිකාරයෙක් කියලා. ඇයි? මොකද හැමදේම වැරදිනේ. දැන් රෑට කෑම වැරදක් කියලා තිබුවාම ඊළඟට හොරෙන් කන්න පුරුදු වෙනවා. දැන් පොඩි හාමුදුරුවරු එහෙ මෙහෙ ඉතිව පිරිවෙන්නොල එහෙම කනවා හොරෙන්. නිකන් ඒක නිකන් පොඩි ත්‍රස්තවාදයකින් බේරිලා කරන මෙහෙයුමක් වගේ. එක්කෙනෙක් දානෝ පිටහ ගාඩ් එකට, ලොකු හාමුදුරුවෝ එනවද බලන්න. තායි කෙනෙක් අනිත් පැත්තෙන් දානෝ ගාඩ් එකට, දායකයෝ එනවද බලන්න. එක්කෙනෙක් බත්තු වෙනවා, අනිත් එකන පොල් ගානවා. දඩබඩ ගාලා හංගන්න තැන් හදලා තියෙන්නේ. ටක් ගාලා එනවනම් හට්ටි තැම්බෙන හට්ටිය බාගෙට හංගලා යන අස්සවල ගාන දුවනවා. එහෙම වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට කෑම් වේලට පවා වැරදි වැරදි. කවුද දැම්මේ කියලා මන් නම් දන්නේ නැහැ. එච්චර දේවල් බුදුහාමුදුරු නහි සීලවතන් හොතු උපජ්ජන්දී සදාගතා. උන්වහන්සේගේ දෙන්නේ ආර්ය සීලය. ආර්ය සීලය. ඒකයි තියෙන්නේ. පහු කාලේන අර දමිළ භික්ෂුවක් මහාන වෙලා ශාසනේ උපායශීලීව විනාශ කරන්න පහළ වුණු දෙවෙනි දේවදත්ත විනාශ කළා දැම්ම ගන්න දෙයක් නැති කියලා. තනි කර Hindu කෙනෙක්ගෙන් ගිහිල්ලා හනේ Hindu පූජකයෙක්ගෙන් බුද්ධාගමේ මොනවද තියෙන්නේ කියලා. ඒගොල්ලෝ කියයි ඔව් අපේ දේවල්නේ ඔක්කොම තියෙන්නේ කියයි. දැන් මේ පහුගිය දවසේ ආවේ Hindu Muslim ධර්ම කීපෙම ගවේෂණය කරගත් මහත්මෙක් එතුමා කිව්වා ඒ මිනිස්සු කියනවා හැමදේම මේ අපේම දේවල් අරන් අපිටම ගහනවා කියලා. ඒගොල්ලන්ගේ ඒවා ටික තියෙනවා. ඒගොල්ලන්ගේ භාවනා ටික, ඒගොල්ලන්ගේ කසීන ටික, ඒගොල්ලන්ගේ ඇතහිලි ටික, ක්‍රමවේද ටික තමයි අපිට තියෙන්නේ ප්‍රතිපත්ති ටික. ඒගොල්ලන්ගේ ශික්ෂා ටික, ඒගොල්ලන්ගේ දේවල් ටික තමයි අපි දාගෙන යන්නේ. ප්‍රායෝගික ජීවිතයේ බුදුහාමුදුරුව නොකරපු සියල්ලම අපි කරන බුදුහාමුදුරුව කරපු දේ කරන්නේ. එතකොට නිවන් හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරගේ නිර්මල ධර්මයයි කියලා අරගෙන තියෙන අර විකෘති කරපු ධර්මය. ඊට පස්සේ කවදාවත් නිවන හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂතාවයෙන්ම ඇරෙන්න ලෙහිසියෙන් පොතේ තිබුණට කියන්නවත් අවබෝධ කරගන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. උප්පත්තියම පුජ්‍යලයා බිහි වෙන්නේ පුජ්‍යල මතවාදය පෙරට කරගෙන ලෝකයේ දකින්නයි. එහෙම නැතු පුජ්‍යලත්වයේ ඉක්මවා දකින්න නෙමෙයි. ඒ නිසා පුජ්‍යලත්වයේ ඉක්ම වූ પરම්පරාවක කෙනෙක් හමු වෙන්න මොන. ඒකට තමයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. ඒ කල්යාණ මිත්‍රත්වය නොතිබුණා නම් මට දකින්න බෑ. මට ජීවිතේ එපා වෙලා ගහක් මුලකට වෙලා ලේයට මස්තර ගහට ඇලෙනකම් දී වෙලා යනකම් මම කල්පනා කළා මට පුජ්‍යලත්වයේ ඉක්මවා යන්න බෑ. ඒ සුවිශේෂී මහා බලයකින් බුදුරජාණන් වහන්සේ වෙනි උත්තරීතරත්වයක් විසින්නේ එක්තරා කල්පයක දකිනව මිසක් මිනිස්සුන්ට දකින්න ලෙහෙසි නෑ. එහෙම දකින්න බෑ. අපිට කල්යාණ මිත්‍රත්වයක් හම්බ වුණා ඒ අවශ්‍ය උනන්දුවත් එක්ක. ඊට පස්සේ එතකොට මෙතන ධර්මයේ දැකපු යම් තාක් පිරිසක් ඉන්නවද? ඒ හැම කෙනෙක්ම කල්යාණ මිත්‍රත්වයෙන් තොරව දැකපු අය නෙමේ. ඒ නිසා තමයි අනුබුදු කියන එහෙම නැත්නම් ඒ ශ්‍රාවකත්වය තුලින් දකින පිරිසක් බවට පත් වෙන්නේ. දැන් මෙහෙදු මහරහතන් වහන්සේට අනුබුදු මෙහෙදු මහරහතන් වහන්සේ කියන්නේ අනුබුදු කෙනෙක් තමයි දකින හැම ශ්‍රාවකයෙක්ම. ඒ ධර්මයේ දකින්න, ඒ ධර්මයේ දකින්න සුවිශේෂී ක්‍රමයකට හිතන්න ඕන. මේක කිසිවක් නැහැ කියපමණින් එහෙම දකින්න බෑ. මේ ධර්මයේ මෙහෙමයි කියලා පදනමින් එහෙම දකින්න බෑ. මේක ආශ්චර්යමත් ධර්මයක්. ක්‍රමවේදයක් නැතිව දකින ධර්මයක්. ඔබ විමසන්න. මනස හිස් කරගෙන හිටියයි කියලා දකින්න පුළුවන් කමක් නැහැ. ශූන්‍යත්වයේ දිහා බලාගෙන හිටියයි කියලා එහෙම දකින්න පුළුවන් කමක් නැහැ. ඇත්ත වශයෙන්ම මෙන්න මේ ක්‍රමවේදයෙන් මේ කෙනෙක් ධර්මයේ දකින්නවයි කියලා කියන්නත් බෑ. දහසක් දෙනා දකින්නේ දහසක් ක්‍රමවේදවලට. දැන් බුද්ධ කාලයේත් එහෙමයි. කෙනෙකුට මිරිඟුවක් දිහා බලාගෙන ඉඳලා, තව කෙනෙකුට පෙන පිටක් දිහා බලාගෙන ඉඳලා, තව කෙනෙකුට මලක් පරවෙන දිහා බලාගෙන ඉඳලා මේ පහුගිය දවසේ එක දරුවෙක් දැකලා තිබුණා මේ කොකෙක් කුඹුරක ඉන්නව දැකලා. මොකද්ද දැක්කේ? මේ කොකා එක කකුලක් උස්සගෙන ඉඳලා ටික වෙලාවක් අනික කකුලෙන් ඉඳලා අනිත් කකුල පාත් කරනවා. ඒ කකුල ඊළඟට අනිත් කකුල උස්සගෙන ඉන්නවා, අර කකුලෙන් ඉන්නවා ටික වෙලාවක්. ඉතින් මේ වෙල්ලෑයේ තාත්තට බත් එක අරගෙන ගිහිල්ලා කුඹුරයිනි වාඩි වෙලා ඉන්නකම මේ කොකාගේ වැඩේ දැකලා එයාත් දැනගත්තා. මනසේ ස්වභාවය දැකලා මේකයි මං ඉක්මවී යුත්තේ කියලා කල්පනා කරා. එයා හිතුවා මේ කුඹුර කියන්නේ එහෙම නැත්නම් පොළොව කියන්නේ මේ ලෝකය. ඒ ලෝකය තුල මම කියන පුජ්‍යලයා කොකා ඒක සංඥාවකින් ඉන්නවා. ඒක සංඥාවකින් ඉඳලා එයාට ඒක රහ මේ වෙනකොට ඒක අපහසු වෙනකොට වෙනස් වෙනකොට ආයි අනිත් සංඥාවෙන් අල්ලනවා. අල්ලලා ඉවරලා අර කකුල උඩට ගන්නවා. අරගෙන ඉන්නෝ තනි කකුලෙන්. ඉතින් යම් කිසි මොහොතක මේ කකුල් දෙකම අරගෙන ඉගිලෙනවා. ඔහා නෑ තනි කකුලෙන් හිටපු කකුල් දෙකම අරගෙන ඉගිලෙනවා. අන්න කකුල් දෙකම අරගෙන ඉගිලෙන අවස්ථාව එයා දැක්කා මේ ලෝකෙන් නිදහස් වීම. එයා ලෝකෙන් නිදහස් වුණාට අගාලා විශ්වයට එකතු වුණා. දැන් බලන්න කොකාගෙන් නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ලෝකෙ නිදහස් වීම කියන එක ඒ හරහා දැක්කා. ඒක හැබැයි ඉතින් ධර්මය අහලා තිබිච්ච නිසා, ධර්මය විමර්ශමින් හිටපු නිසා දකින්නේ. ඇගල මෙයත් කල්පනා කරා මේ අපේ මනසෙත් මෙන්න මෙහෙම නිතරම එක සංඥාවක් අතහැරලා එක සංඥාවක් ඇලි ඇලි ඉන්නෝ. යම්කිසි මොහොතක මේ එක සංඥාවක් අතහැරලා තව සංඥාවක් අල්ලන්නේ නැතුව කකුල් දෙකම අරගෙන ඉගිලෙන්න ඕන. යා කකුල් දෙකම අරගෙන ඉගිලුණා. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියපු දසනේන සම්පන්නෝ කියපු ගුණේ එතන පහළ වුණා. මොකද කකුල් දෙකම උස්සගත්තා පියාඹුවා. ඒ නිසා ඔබවත් තියෙන්නේ අර එක කකුලක් තියා ඉන්න පොළවේ ඉන්න කොකා වගේ ඉන්නේ නැතුව කකුල් දෙකම උස්සගෙන පියාඹින්න ඕන. කකුල් දෙකම අරගෙන පියාඹින්න ඕන. කොහරද පියාඹින්නේ? අකාලිකත්වයට, ලෝකෝත්තරත්වයට. විශ්වය අකාලිකයිනේ. මේ පෘථුවිය තමයි කාලයට හසු වෙන්නේ. මේ ඉර පායනෝ බහින මේ එකත් එක්කනේ නේද? ඉර ඇතිවීම නැතිවීමත් එක්ක තමයි අපි මේ කාලය හදාගෙන තියෙන්නේ. නැත්තම් කාලය කියලා එකක් නෑ. කාලය කියලා එකක් නෑ. එතකොට විශ්වයට කාලය නෑ. විශ්වයේ ඉරවල් කෝටි ගාණක් තියෙනවා නේද? අප්‍රමාණයිනේ. ඉතින් එක එක තැන් වලට ගිහිල්ලා ඉර බහින නගින තැන් තිබ්බට විශ්වයේ කාලය කියලා එකක් නැහැ. ටයිම් එකක් කියලා එකක් නැහැ. ඒ ටයිම් එක කියන එක තියෙන්නේ අපිට. ඈ කාලේ හදාගත්ත කෙනාට තමයි මේ ලෝකේ තියෙන්නේ. නිසා මේකට දේශනා කළ අකාලිකෝ ධම්මෝ කියලා. ඉතින් අපි මේක අර පටු අදහසින් කල්පනා කළා හැම කල්හිම දකින්න පුළුවන් නිසා කියලා. ඔය හැම කල්හිම ධර්මයේ තියෙනවා. ඒක හරි. හැබැයි කොහොමද තියෙන්නේ? අකාලිකව. හැම කල්හිම දකින්නත් පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රත්වයේ තිබුණොත් නැත්නම් ඉතින් බුද්ධ ශූන්‍ය කාලයක් කියලා නම් කරන්න ඕනේ නෑනේ. ඒ කාලේ දකින්න බෑ. ඒ කාලේ අර මේ මොකක් හරි මිත්‍යාවක් දෙයියෙක් මවාගෙන මේ අල්ලපාන් කියලා හරි අතෑරපාන් හරි කියලා කෑ ගහනවා. කට්ටියක් ඉන්නේ නේද? කට්ටියක් කෑ ගහනවා. මේ ඔය මොකක් හරි එකක් කියන්නේ කෑ ගහනවා. ඉතින් එහෙම කෑ ගැහුවයි කියලා කවදාවත් නිවන් දකින්න පුළුවන් කම මේ නිවනක් ඇති කරගන්න පුළුවන් කම නැහැ. විමුක්තියක් හම්බ වෙන්නෙත් නැහැ. ඒ මිනිස්සු නිකම්ම නිකන් කෑ ගහලා උගුර රිදව ගන්න විතරයි. ඒ මිනිසුන්ට ඇති වෙන සහනය නැහැ. නිකම් මනස්කාතයක් විතරයි. ඔන්න හිතන එහෙම කෙනෙක් ඉන්නවයි පිහිටට එන්න ඉන්නවයි ස්වර්ගයක් තියෙනවයි තනිකර මිත්‍යාව. ඒ මිත්‍යාව මතින් ඒ මිනිස්සු යහපතට යවුවනම් අර Hindu දහම වගේ තව කමන්නේ. නමුත් ඒ මිත්‍යාව මතින් ඒ මිනිස්සු යවලා තියෙන්නේ ත්‍රස්තවාදයටයි, සත්ව ඝාතනයටයි, කාන්තා හිංසනයටයි, මේ බාල අපරාධ වලටයි ඕන තමයි යොමු කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා ආගම් හැටියට රාජ්‍ය තන්ත්‍රයන් පිළි අරගෙන ඒවට වන්දනා කරන මිනිස්සු අවීචි මහා නරකයට යනවා. ගරු කරන මිනිස්සු ඒවට සහයෝගය දක්වන සියලුම දේශපාලකයෝ අවීචි මහා නරකයට යනවා. ඒ වගේම මෙච්චර වටින බුදුදහම ළඟදීදී අවබෝධ කරගන්න නැති ඉන්න බෞද්ධයෝ හාමුදුරුවෝ ටිකයි ඊටත් පල්ලෙහා නරක ආදියට යනවා. මොකද හේතුව මෙච්චර මේ වටිනාකමක් තියෙන දේ මේ ඇහැළඟ තියෙන දේ දකින්න නැති එක. දාගම ලමල් ළඟ තියෙනවා කියන්නේ නෙවෙයි ඇහැළඟ තියෙනවා වගේ. ඈ සමීපයේ තියෙනවා. ඒක දකින්න. ඒක සැනසෙලිදායකයි. ඒකෙන් මේ කන්න එපා, බොන්න එපා, නටන්න එපා, ගයන්න එපා, වයන්න එපා, දුවන්න එපා කියන එහෙම කතන්දරයක් නෙමෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මහා කාය දණ්ඩයකට නේ දාලා තියෙන්නේ. මම බුදුම අමාරුවට අපිව දාලා තියෙන්නේ. ඈ ඒ හරි අපහසුතාවයක අපි ඉන්නේ. සිර කුඩයක් දහන්න තහනම්, කුඩයක් කියලාන්න තහනම් නේ. ඒක පුදුම ප්‍රශ්නයක්. ඒකට පාත්‍ර කාය දණ්ඩේන් අර නිගණ්ඨ නාද පුත්තට එහා තත්ත්වයක් ගිහලා තියෙනවා. ඒ මනුස්සර ඉදහස හෙළුවෙන් හරි යන්න පුළුවන්. අපි එහෙමවත් යන්න බෑ. හෙළුවෙන්වත් යන්න බෑ. ඉතින් ඒ නිසා ඒ පුදුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒව බුදුරජාණන් වහන්සේගේ දේවල් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කාලෝචිතව මිනිස්සුන්ගේ සිත් පහදවාගෙන දිනාගෙන යන්නට පුළුවන්. ඒ කාලත් ඒ සමාජය තුළ යම්කිසි පැවැත්මට පහසු වෙන අන්දමේ යම්කිසි ක්‍රමවේදයක් හදාගෙන තමන්ට යන්න කියලා, ඒක වෙනස් කරගෙන ඒව යන්න කියන කාරණේ තමයි. ඒකයි අවුරුදු 20ක් යනකම් මොකක්වත්ම දැම්මේ නැත්තේ. ඒක අන්දානුකරණ භාවයට පත් වුණාම පස්සේ සීලබ්බත පරාමාස බවට පත් වෙනවා. සීලබ්බත පරාමාසයක් බවට පත් වුණාට පස්සේ පායන කාලට වස් සමාදන් වෙනවා, වස් පවාරණය කරනකොට වහිනවා නේද, කාන්තාරය ඇඳුම් සීතල රටේ අඳිනවා, සීතල රටේ ඇඳුම් කාන්තාරය අඳිනවා. ඉතින් මිනිස්සුන්ගේ විසු කියන தත්ත්වයට පාත්‍ර වෙන අන්ධානුකරණ ගතහනුගතික සීලබ්බත පරාමාස කියන්නේ ඒවා. ඒ සමහර ඇඳුම් හදලා තියෙන වැලිකුණාට වෙන මහ කාන්තාරයට ඒවා මෙහෙත් පටලවල යවනවා මේ කට්ටියට අනිවාර්යෙන් අඳින්න කියලා. ඉතින් මිනිස්සු හරි මෝඩයි, ආගම් වලින් මහ මෝඩ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඊට ඉහයින් දකින්න පුළුවන් විදු ඥානයක්, විද්‍යාත්මක ගුණයක්, ඥානයක් ඔබ තුළ පහළ වෙන්න ඕන. මේක ආත්ම ගවේෂණය. එහෙම නැතුව පොතක් ගවේෂණය කිරීමක් නෙමෙයි, දෙවියෙක් ගවේෂණය කිරීමක් නෙමෙයි, ශාස්ත්‍රවරයෙක් ගවේෂණය කිරීමක් නෙමෙයි. තමන්ගේ ආත්මය තමන් ගවේෂණය කරනවා. තම මොන ආගමිකේ වුණත් තමන්ගේ සැනසිල්ල තමන් පාද ගන්න යෝන හැම මිනිස්සෙක්ම. මේ මිනිස්සෙකුට එරෙහි වීමක් නෙමෙයි, මම කිසිම මිනිස්සෙකුට එරෙහි නෑ. මම මුස්ලිම් මිනිස්සයට එරෙහි නෑ, මම කතෝලික මිනිස්සයට එරෙහි නෑ, මම බෞද්ධ මිනිස්සයට එරෙහි නෑ. හැබැයි ඔය ඕනම කෙනෙක් ළඟ තියෙන වැරදි චින්තනයට මම එරෙහි. මගේ සටන තියෙන්නේ වැරදි චින්තනයත් එක්ක මිස පුජ්‍යලයට එක්ක නෙමෙයි. පුජ්‍යලය කියන්නේ මේ කාය ශරීරෙනේ, මස් කොටක් නේ, සතර දහතක්. එයා නිදාගත්තාම හරි හොඳයි. ඒක අවුරුදු ඉඳලා ගියාම හරි හොඳයි. නැගිට ගමන් තමයි ආමම් බෞද්ධ, මම මුස්ලිම්, මම කතෝලික කියන අර චින්තනයේ අවදි වෙන්නේ. ඒ නිසා මිනිස්යාගේ අර ඒකීය ස්වභාවය තියෙන කවුරුත් නිඳට ගියාට පස්සේ. ඒතර ගොරොද්ද විතරයිනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ගැටලුවක් නැහැ. මේ බාහිර චින්තනයේ තමයි මිනිස්යා අවුල් කරන්නේ. එතකොට අපි කොතෙන්ටද එන්න ඕන? අපි කොතෙන්ටද එන්න ඕන? අපි කිසිම තැනකට එන්න ඕනේ නැහැ. තැනකට ආවොත් මොකද වෙන්නේ? ආයෙ දෘෂ්ටි එක පැටලෙනවා. ඒ නිසා මේ අපි තැන් තැන් වලට මාරු වෙවි යන මේ සැරිසරාගෙන යන ගමනේ කිසිම තැනකට නොයේ නොපෙමිණී ඉන්න. එතෙන්ටයි එන්න අපි හිතන්නට ඕන. එතකොට කොහොමද කිසිම තැනකට නොපෙමිණෙන්නේ? තමන් මේ තැනක් කියලා අල්ලගෙන ඉන්න එක අතහරින්න. තමන්ගේ තන තමන් අතහරින්න. එතකොට නොතැනනට පැමිණෙනවා. එතකොට තැනක් නැති තැන මොකද තියෙන වාසිය? තැනක් නැති තැන වගකීම් නැහැ. බලාපොරොත්තු නැහැ. ප්‍රාර්ථනා නැහැ. ඒ නිසාම කැඩෙන්නේ, බිඳෙන්නේ, විනාශ වෙන්නේ නැහැ. ඇයි? පැමිණීමක් නැහැ, පිටවීමක් නැහැ, සිටීමක් නැහැ, ඉපදීමක් නැහැ, මැරීමක් නැහැ. තමන් ඉන්න තැන තැනක අල්ලගෙන ඉන්නවා නම් මොකද වෙන්නේ? එතන ඉපදෙනවා, මැරෙනවා. එතන ජරාවට, ව්‍යාධයට, මරණයට, ශෝකයට, පරිදේවයට, දුක්ඛ දෝමනස්යන් වලට පාත්‍ර වෙනවා. මොකද? තැනක ඉන්නෝ. මොකද? මම මනුෂ්‍ය ආත්මයේ ඉන්නෝ. මං ස්ත්‍රී භාවයේ ඉන්නෝ, මං පුරුෂ භාවයේ ඉන්නෝ, මං පුජ්‍යලත්වයේ ඉන්නෝ, මං ඇස තුල, කන තුල, නාසය තුල, දිව ශරීරය තුල මම ඉන්නෝ. රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ මම ඉන්නෝ කියලා ඉන්න තැන අර සියලුම විපරිත ස්වභාවල් තියෙනවා. දුක නම් අතහරින්න, අනිත්‍ය නම් අතහරින්න, අනාත්ම නම් අතහරින්න. ආයෙ අල්ල ගන්න දෙයක් නැහැ. අතහැරියොත් එයාට අනිත්‍යත් නැහැ, නිත්‍යත් නැහැ, දුකක් නැහැ, සපත් නැහැ, ආත්මත් නැහැ, අනාත්මත් නැහැ. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තියෙන්නේ පුතඥයන්ට. නිත්‍ය, සුඛ, ආත්ම තියෙන්නේ පුතඥයන්ට. පැහැදිලිනේ? මෝහයේ ඉන්න අයට තමයි ඔය තියෙන්නේ. සාපේක්ෂිතයිනේ, නිර්පේක්ෂිත නැහනේ. සාපේක්ෂිත ධර්ම මිසක් භාෂාවේ ගොඩනගන්න පුළුවන් ඒ සාපේක්ෂිතවාදයෙන් එහාට භාෂාව ගොඩනගන්න බෑනේ. කාලත්‍රයෙන් එහාට අකාලිකය ඔය භාෂාව ගොඩනගන්න බෑ. නමුත් ධර්මයේ අකාලිකයි. ධර්මයේ අකාලිකයි. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මොකද්ද එතකොට වෙන්නේ? එතකොට වෙන්නේ මොකක්වත් වෙන්නේ නැති තැනකට එනවා. මොකක්වත්ම වෙන්නේ නැති තැනකට එනවා. මොකද්ද වෙන්නේ නැති අටලෝ දහමට අහුවෙන්නේ? අර ජරා මරණ ඉක්මවපු කෙනෙක් බවට පත් වෙන තම ඥාන දර්ශනය. ඉතින් බලන්න මේ හැඩයට කියන මාධ්‍යයන් නාලිකාවල් තියෙනවා. ඉතින් අමුවෙන් පොතේ තියෙන දෙයක් තමන්ගේ සංකල්ප වලට තවත් අමු වෙනවනේ. අමු පුජ්‍යලයක එක බල්ල කියනකොට තවත් අමු වෙලා ගහන පට්ටපල් කෙවර දිහා බැලුවාම ඇත්ත වශයෙන්ම ওই මිනිසුන්ට මොනව වෙනවද දන්නේ. හැබැයි නොදන්න කියන නිසා පවු නැතුව ඇති. ඒ නිසා යංකේසේ සහනයක් ඇති. ඒත් ලෝකයේ මිනිස්සු ඍණාත්මකව ඒක එක පේන්න ඕන. මේ රටේ මිනිස්සු මේ අහන බන වලින් මේ රටේ යන්නේ කොහාටද කියලා. විප්ලවකාරය බිහි වෙනවා, ප්‍රචණ්ඩත්වයේ මිනිස්සු බිහි වෙනවා, සියදි විහානි කරගන්න අතර පළවෙනි ස්ථානයට එනවා, ආර්ථික දරිද්‍රතාවයෙන් මහ පුදුම අසහනයකටත් වෙනවා, නිර්මාණශීලී බුද්ධියෙන් අගතැම් නැතිකමෙන් අගතැම්පත් වෙනවා. ඇයි? තමන්ගේ ආත්මය කෙරෙහි ඍණාත්මක කලකිරීමක් ඇති කිරීම නිසා. දියුණුව පිළිබඳව කලකිරීමක් ඇති කිරීම නිසා. සැපය පිළිබඳව ඒ නිසා දැන් මිනිස්සු කෙනෙක්ගේ දියුණුව දිහා ඊර්ෂ්‍යාවෙන් බලන්නේ ඇයි? ඇයි ආගමෙන් කියලා තියෙනවා මේ දියුණුව කියන එක හොඳ නෑ, තණ්හාවේ වැඩක් කියලා. ඒ නිසා අපේ මිනිස්සු නිතරම දියුණුව වෙන කෙනා අපේ ආගමට ගැළපෙන්නේ නැති දෙයක් කරන කෙනෙක් හැටියට බලන්න පටන් ගන්නවා. ඒතකොට ලස්සනට ඉන්න කෙනෙක් දිහා ආගමට නොගැලපෙන විදිය කෙනෙක් කියලා බලන්න කල්පනා කරන. අභිමානයෙන් ඉන්න කෙනා දිහා ආගමට නොගැලපෙන කෙනෙක් කියලා දකින්න බලා ගන්න. කලමනාකරණය කරන කෙනා යා ලෝභය කියලා හංවඩු ගන්න පුරුදු වෙනවා. ඒ හේතුව ඍණාත්මක ධර්මය නිසා. ඒ නිසා අපි මේ ඍණාත්මක ධර්මයෙන් නිදහස් වෙන්න මහන්සි වෙන්න ඕන, ධර්ම අවබෝධය ඇති කරගන්න. මේ ජීවිතයම් බවට පත් කරගෙන කොච්චර හරි ධර්මය අහන්න ඕන. දැන් කෙනෙක් ඒ ධර්මය අහන ක්‍රමවේදය වෙනස් වෙන්න පුළුවන්. කොටින්ම කියතොත් මන් ධර්මය අහපු විදියට අහන්න යන්න එපා කවුරුවක්වත්. මොකද හේතුව මං ඔළුවෙන් හිටගෙන ඇහුවේ. බෙල්ල කැඩෙන්න පුළුවන් ඔළුවෙන් හිටගෙන අහන්න යන්න එපා. නමුත් ඒක තමයි ඒක එක්කෙනාට ඒ තමන්ගේ තියෙන උත්සාහයේ ස්වභාවය. මොකද මං හිතුවා මේක අවබෝධ වෙන්නේ නැතුව ඇත්තේ මොලේට ලේ මදි ඇති කියලා. ඉතින් මොලේට ලේ බහින්න කියලා ඔළුවෙන් හිටගත්තා. හිටගෙන ඉතින් අහනවා. ඉතින් ඒක හොඳ ව්‍යායාමයකුත් නිසා මේ අහනකොට ඉතින් මොලේට ලේ බහලක් දන්නෙත් නැහැ, කොහොමවත් දන්නේ නැහැ. කොහොම හරි ඉතින් කාලයත් එක්ක ධර්ම අවබෝධයට පත් වුණා. ඔව්. ඉතින් ඒ වගේ ඒ අප්‍රතිහත ධෛර්යයක් එක, මහන්සියක් එක. එසේ මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඒ කැපවීම තුළ තමයි ඒ සද්ධර්ම අවබෝධය කරගන්න ඕන. මිහිපිට උපන් මිනිස්සු හැම මිනිස්සෙක අවබෝධ කරගන්න ඕන. අපි සම්යම් චින්තනවලට විරුද්ධයි. පුජ්‍යලයට, සත්වයාට, මිනිස්සයාට අපි විරුද්ධ නැහැ. මිනිස්සයාට මහා සානුකම්පිත බවක් තියෙනවා. ඉතින් ඒ මිනිස්සයාට අපි බොහෝම ආදරෙයි. චින්තනයට විරුද්ධයි. මුස්ලිම් චින්තනය ඇතුළේ තියෙන නම් වැරද්දක්, ඒකටත් අපි විරුද්ධයි. කතෝලික චින්තනයේ වැරද්දක් තියෙනවා නම් ඒකටත් අපි විරුද්ධයි. බෞද්ධ චින්තනය ඇතුළේ තියෙන නම් වැරද්දක්, ඒකටත් අපි විරුද්ධයි. මා තුළ තියෙන වැරදි චින්තනයටත් තියෙනවා නම් මම ඒකටත් විරුද්ධයි. ඒකට හේතුව ඒක අර තථාගත දර්ශනයෙන් බලද්දී ස්වභාව ධර්මයට ගැලපෙන්න ඕන, මානව ධර්මයට ගැලපෙන්න ඕන. එහෙම ගැලපීම තුළින් තමයි මේ සත්‍ය අසත්‍ය තේරුම් ගන්න. ඉතින් මේ සද්ධර්ම අවබෝධය කරගන්න හැම දිනාටම ශාසනාව ශක්තිය ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි.